නිසා අද මසක් හෝ මට වෙන ප්‍රමාදයක් නැහැ කියලා විශාල පාඩුවක් කියලා හිතනවා. නිසා අද මසක් වා ප්‍රමාද නොවීම ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා හිතන මම අප්‍රමාද උත්සාහ කරනවා. මම තව වඩනවා. ස්වාමීනි මමත් වඩනවා. මහාන ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි එක සතියක් මගේ ජීවිතය මට මෙසේ පවතී කියලා විශ්වාසයක් නැහැ. තව තලු කළා. එක සතියක් හෝ ප්‍රමාද වෙනවා නම් මට ඒක මහා පාඩුවක් කියලා මම හිතලා සතියක්වත් ප්‍රමාද නොවීම ආර්ය මාර්ගය පූර්ණ කරන්න ඕනේ කියලා මම උත්සාහ කරනවා. මහානි තව ඉන්නවද වඩනවා? ස්වාමීනි මමත් වරණ කියලා සායක වික්ෂුන් වහන්සේලා මට උත්තර දෙනවා. මහාන ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි එක දවසක් මගේ ජීවිතේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. එක දවසක් හෝ ප්‍රමාද වුණොත් ඒක මට විශාල පාඩුවක් කියලා දවසක්වත් ප්‍රමාද නොවි මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා අදිෂ්ඨානය මම වඩනවා. මම එහෙම ආර්ය මාර්ගය පූර්ණ කරන්නේ. මහානි තව ඉන්නවද? ස්වාමීනි මමත් වඩනවා. මහාන ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි එක අඩ දින නෑ එක වරුවක් මගේ ජීවිතේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. වරුවක් හරි ප්‍රමාද වෙනවා නම් ඒක මට විශාල පාඩුවක් කියලා හිතාගෙන වරුවක් අප්‍රමාදුනේ මේ ආර්ය මාර්ගය පූර්ණ කරන්න උත්සාහ කරනවා. මම එහෙමයි වඩන්නේ. තව ඉන්නවද? ස්වාමීනි මමත් වඩනවා. කොහොමද ඔබ වඩන්නේ? ස්වාමීනි එක බත්පතක් අරගෙන වළඳලා ඉවෙන තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. බත්පතක් වළඳ තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට ලොකු පාඩුවක්. ඒ තමන් බත්පතක් වළඳ තරම් ප්‍රමාණයේ කාලයක්වත් අපතේ නොයද මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනෑ කියන හැඟීමෙන් මම කටයුතු කරනවා. මම මෙහෙමයි වඩන්නේ. තවත් වඩනවා ඉන්නවා. ස්වාමීනි මමත් වඩනවා කියලා වික්ෂුන් උත්තර දුන්නා. මහාන ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීනි බත් පිඩා කනලා කටට ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ කියලා මම හිතනවා. බත් පිඩා කනලා කටට ගන්න තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට පාඩුවක් කියලා හිතනවා. මම ඒකවත් ප්‍රමාද නොවි අප්‍රමාදෝ මේ ආර්ය මාර්ගය වඩනවා. ස්වාමීනි තව මහානි තවත් ඉන්නවද වඩන්නයි? ස්වාමීනි මමත් වඩනවා. මහාන ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීනි හුස්මක් ගැන අරණ තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට මේ විස්තිරව පවතී කියලා විශ්වාසයක් තියන්නද? හුස්මක් ගැන අරණ තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට මහා පාඩුවක් කියලා නම් මම එතෙක්වත් ප්‍රමාද නොවි අප්‍රමාද වූ මේ ආර්ය මාර්ගය වඩනවා. මහණනි මෙතන ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා මරණ සතිය වඩනවා කියලා මම පිළිගන්නවා. හැබැයි මේ අතරින් හුස්මක් උඩටගෙන පහත් කරන තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ එතෙක්වත් ප්‍රමාද නොවි ආර්ය මාර්ගය වඩනවා කියලා මේ භික්ෂුවා. බත් පිඩා කනලා කටර ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතය මට විශ්වාසයක් නැහැ. ඒ නිසා එතෙක්වත් ප්‍රමාද වීම මට පාළුවක්. එතෙක්වත් ප්‍රමාද වීම මේ ආර්ය මාර්ගයේ මම වටනවා කියලා මේ බිස්සුවක් කියන දෙන්න ප්‍රණීතන් දෙමින් මරණ සතිය වටනවා කියලා මම අනුමත කරනවා කියලා. දැන් එහෙනම් මැරෙනවා කියලා කරන්න කිව්වේ කො? ආන් අලු වෙච්චද? මැරෙනවා මැරෙනවා කියලා කින්ද දේශනා කළේ? නෑ මැරෙන හිඳ කොරන් ටිකක් වගේ කොතනද ඒක කියා තියෙන මරණ සතියද? ඒ මැරෙන හිඳ මොකද කරන්න කිව්වේ? මැරෙන්නේ ඉසෙල්ලා අප්‍රමාදෝ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න මම හැකියතාක් උත්සාහ කරන්න ඕන කියලා කෑල්ලකෝ. ඒකනේ මරණ සතිය. මැරෙනවා මැරෙනවා කිය කින් එක. මැරෙන හිඳ කොරන්න වෙලක් තියෙනවා ඒක කරගන්න කතාව නේ මරණ සතියේ තියෙන්නේ. මැරෙන්නේ ඉසෙල්ලා සතිය පිහිටවා ගන්න වැඩ පිළිවෙල මරණ සතිය. දැන් මැරෙන්නේ ඉසෙල්ලා සතර සතිය පဋාණිය පූර්ණ කරගන්න ඕනේ. කොයි විලාවද? හුස්මක් උඩටගෙන පහතරන් තරම් ඉසෙල්ලවත් මැරෙන්න පුළුවන්. එතෙක්වත් ප්‍රමාද නොවි සතර සති පဋාණිය තුල මම ඉන්නවා. සතර සති පဋාණිය වල මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා කියන භික්ෂුව. බත්පතා කනලා හින බත් පිළා කනලා කටල ගන්න තරම්වත් මගේ ජීවිතයේ විශ්වාස නැහැ කියලා නම් එතෙක්වත් ප්‍රමාද නොවි අප්‍රමාදී නිතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් මෙන්න මේකට කියන මරණ සති ප්‍රණීතන්ද මේ වඩනවා. අනිකත් මරණ සතිය වඩන තමන්ගේ පුළුවන් හැටි. අරක ප්‍රණීතයි. එහෙනම් බුද්ධානුස්සතියයි මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය චතුරාර්ය ආරක්ෂාවකෝ වල සතුරාංගනි සේනාව නැතුව මාර්යාක තරම් කළ හැකි. තමා මනස රජිරුව කරගෙන චතුරාංගනි සේනාව පිරිවරාගෙන මාර්ය යුද්ධයට ගිහිල්ලා මාර්යා පරද්දන පරිහත්තෙට පත් වෙන. චතුරාංගනි සේනාව බිදහැරලා රජා යනවා තනියි. ගහන දෙයක් නැහැ කන පොඩි වෙන ගහන දෙක දෙනවා බිල්ලෙන් අල්ල සල්ලු කරා. මොකක් මරන්න දෙයක් නැහැ වරන්න ඕනේ නැහැ මු මෝටේ. මුට සේනාවක් නැහැ. මුගේ මොන රජකමද කියලා. මාර පාක්ෂිකෙන්ද පැත්ත දමන්න කිසි අමාරුවක් නැහැ ඒක. චතුරංගනියයි සේනාවත් එක්කලා යන රජුරෝණ ලේසියෙන් මෙල්ල කරගන්න බෑ. එහෙනම් ඒ වගේ මේ ආර්ය විනය තුල මේ චතුරාරක්ෂාව සහිතව යනකොට ඉතී මා චතුරාරක්ෂා බිකු භාවීය සීලව මේ සිල්වර්ණ බික්ෂුවට ආරක්ෂා හතරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ආරක්ෂා හතර අපේ මූලික කර්මස්ථානයේ වශයෙන් ගන්න ඕනේ. ඔකේ කෙටි ගාතාවක් ඉස්සර හදලා තියෙනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොඳු සුඛී අවීරා කායෝදි ගුජ්ජෝ සකලෝ දුගන්දෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච කියලා අර ඉස්සෙල්ලා කිව්ව අටුවා ටිකාවේ කැලේ ටිකක් නේ ගාථාව නම් හදලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඕන නම් ඒ ගාථාවමත් අරගෙන ධර්මානුකූල අර්ථය අරගෙන ඒ අර්ථය සිහි කරගන්න පුළුවන් උතින්. සාගරේ පරදවන්නා වූ ගුණ ඇති බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා කියන එකත් නම හිස් කර නමස්කාර. හිස නමා කටයුතු කරන්නේ නමස්කාරයි. දැන් ඔකට මොකක්ද අද කියන්නේ? නමස්කාරය. හිස නමනවා. මොකෙට හිස නමන්නේ? දේශනා කරපු ධර්මයට. ඒ ධර්මයට අනුව හිතෙන් කයින් වචනේ කටයුතු කරනොත් නමස්කාරය. ඔළුව පාත් කරලා නමස්කාරය වෙනවා. ඒක සංකේතයයි. සංකේතයේ නමස්කාරය කියන්නේ හරියන්නේ නැහැ. ඒක තමයි බුදුරණන් වහන්සේ පිරිනවම් පාන්නේ ඉස්සෙල්ලා කිව්ව මට නමස්කාර කරන කෙනෙක් ඉන්නා නම් මෙන්න මේ ධර්මාරාම වික්ෂුව ආදර්ශයට ගන්න කියලා පෙන්නනවා. ඔය මෙතන ඇවිදලා වැඳ පුද පුදා ඉන්න කට්ටිය මේක ආදර්ශයට ගන්න. මෙන්න මට කරන නමස්කාරය. සාමීනි ඔබ වහන්සේ පිරිනවම් පාන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදයෙන් නිතුව නිවන් ලකින්න ඕනේ කියලා මට අදහසක් ආවා. මම ඒ සඳහා උත්සාහ කළා මගේ වැඩේ කරගත්තා. ඉතින් උන්වහන්සේ ඒ උත්තරේ දෙනවා. බුදුරණ සාදු සාදුගේ සාදුකාරයක් දීලා මහණනි මේ ධර්මාරාම වික්ෂුව ආදර්ශයට ගන්න. පිරිනවම් පාන ඉතල උන්වහන්සේ දේශනා කළේ ওই ටික. එහෙනම් මොකක්ද කියලා නමස්කාරය. හිස නමා කටයුතු කරන්න ඕනේ ධර්මයට අනුව. ඒ හා සමාන නමස්කාරයක් තව නැහැ. මේක තමයි ලොකුම නමස්කාරය. ওই නමස්කාරයේ පුද්ගලික කරගන්න ගියාට පස්සේ අද මොකද්ද වුනේ? හීනමානී උච්චමානී බෝ වුණා. අද වෙනකොට හීනමානී උච්චමානී දෙක හැදිලා තියෙනවා. විනය පිටකයේ තියෙනවා එදා නමස්කාරය බුදුගන් වහන්සේට කරපු ක්‍රමය. ආයි විනය පිටකයේ තියෙන එක කපා හරින්න බෑ. දේසි. සිවි පිළිසිඹි ආපත් මහරහතන් වහන්සේලාගේ පටන්ගෙනම බොරු නෙමෙයි කියනවා. උන්වහන්සේලා බොරු කියන්නේ. බොරු වැඩ කරන්නේ නැහැ. බොරු දහම් හදන්නේත් නැහැ. ගොතන්නේත් නැහැ. බුදු පියාණන් වහන්සේ හමු වෙන්න යනවනම් යම්කිසි ආකාරයක තමන්ගේ ගෝලේ සාමනීරයන් වහන්සේ නම. එහෙම යනවනම් මගේ වැඳුම උන්වහන්සේට කරලා ඉන්න එක ධන ගහලා වඳිනවා පසක පිටවල ගෝලයාට. වැඳලා කියනවා මේ වැඳුම මගෙන් කියලා බුදු පියාණන් වහන්සේට වැඳලා ඉන්න. ඉතින් ගෝලයා ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ කිරී කරන මේ මගේ වන්දනාව. පළමුව වැඳලා ස්වාමීනි මගේ ගුරුතුමාගේ වන්දනාව මේකේ ආශ්‍රයයක් වඳිනවා. වැඳුම පවර්ලා එනවා බුදුරණන් වහන්සේට. ඔය ක්‍රමයේ අද කරන්න කිව්වොත් අන්න ඔබ වහන්සේගේ මහානායක හඳුර අහවල් තැන ඉන්නවා. මම යන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හැම වෙලාවෙම බුදුන් වහන්සේ නැහැ නේද? නමුත් අර අපේ සමාජ සම්ප්‍රදායක් තියෙනවානේ භික්ෂු සම්ප්‍රදායකක් තියෙනවානේ වැඩිමහල් භික්ෂුවට ගරු සත්කාර කරන්න කියලා ඉතින් ගිහිලා ඒක කරන්න කියලා. හා පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්නකෝ. එහෙනම් මේ වගේ පසවක පිටව වැඳුම ගිහිලා ඉතින් පොඩි තැන ගිහිලා ඉතින් ලොකු හාමුදුරන්ට කියලා ඉතින් වැදලා ඉන්නකෝ ඒක මගෙන් කියලා. කියයිද කරයිද? මෙරුවත් කරයිද? මොකද බැරි වැඳුම පුද්ගලිකව බාර අරගත්ත අහංකාරක ඇලක් කරගෙන. එන වැඳුම දැකලා නැහැ. එන අද මේ වැඳුම ඉල්ලන්නේ මොකද්ද? වැඳුම ගන්නෙ මොකද්ද? දෙන්නේ මොකද්ද? උච්චමානියෙන් ඉඳගෙන වැඳුම ගන්න කෙනා මහේ සාක්කයයි. හීනමානිට බැහැලා දෙක නැවිලා වඳින කෙනා වැදලා යනවා. හීනමානට උච්චමානට නිවන් නැහැ. දැන් වැඳුම තේරුම් ගන්න ඕනේ. වැඳුමෙන් මොකද අපි කරන්න කියලා දකින්න ඕනේ. ඔය තියෙන සංකේත. ඔය සංකේත වල අර්ථය එදා හෙලාටුවා තිබුණ කාලේ නම් තිබුණා. හෙලාටුවා නැති වෙලා ගියාට පස්සේ ඔක්කොම නැති වෙලා ගියා. සම්බුදු වැඳුම් රටාව අපේ පිටිසර බෝ වුණා. උච්චමානී හීනමානී දෙකක් ඇති වුණා ඒක. දස අකුසලයෙන් වැළකිලා මම ඉන්නේ. මම අවංකයි. දහපලෙන් අවංක පාට කියන ඇඟිලි 10 දික් කරලා. මගේ හදවතේ තියෙන මේ ගුණයයි. හදවත අද්දක තියලා ඉතින් මේ සංකේතයෙන් කියනවා. මගේ හදවතේ දස කුසලයෙන් තොර වුණු අවංකත්වයේ තියෙනවා. මෙන්න අපි ආපු චාරේ. ආපු හැසිරීමට කියන ආචාරේ. ආපු චාරේ පින්නන්නේ මෙහෙමයි. අනික් බෞද්ධයත් මොකද කරන්නේ? එයාත් ආචාර කරනවා. මමත් ආපු චාරේ ඕකයි. කාටවත් වැන්දත්. කාටවත් වැන්දේ. තමන් ආපු හැටි මෙහෙමයි කියලා අනික් කෙනාට කිව්වේ. මමත් ඉන්නේ මෙහෙමයි කියලා එයාත් කිව්වේ. ශාසන ගුණ දහම් දෙකක් එක්ුණ හැටි. නලලට තියෙන අද් දෙක කියලා මෙහෙම කළා වැඳිනවා. මොකද? මම නිතර සිහි කල්පනාවෙන් ඉන්නේ මේ 10 ගැන. අවංකයි මේ හැමතැනම. මොහොතක්වත් මේ කලාගෙන හොඳ සිහි කල්පනාවෙන් ඉන්නේ. දොහොත් මුදුන රත් දෙක තිලා වඳිනවා. මොකද්ද මේ කියන්නේ? මම හිස් මුදුනේ දරාගෙන ඉන්නේ මේ ධර්මයේ. මට මේට වඩා ලොකු දෙයක් නැහැ. එහෙනම් දොහොත් මුදුන් දීලා වඳින එක සියල්ලට වඩා උතුම්. මොකද? ඒක තමයි ඒක පළවෙනි කාරණේ. දසකුසලිය හදාගන්න. දසකුසල් කරන්න. ඒක හිස් මුදුනේ දරාගෙන ජීවිතේ දෙවෙනි කරලා තියෙනවා. ඔළුව දෙවෙනි කළා කියන්නේ ජීවිතේ දෙවෙනි කළා කියන එක. නලලට තිබ්බ කියන්නේ නිතරම කල්පනාවෙන් සිහියෙන් ඉන්නවා කියන එක. හදවත අරන් ඉන්නවා කියන මගේ හැඟීමෙන් ඉන්නවා. හදවත උල් ටික ඒ ධර්මයේ කිදාබස් වගේ ඉන්නවා. මේ වැඳුමේ කරන්නේ මේකයි. කොහෙද ඒක කරන්නේ? පොළොව සම්බන්ධ කරලා තියෙනවා සීලයට. වය තබා ඉන්නේ ඒ උඩ. මගේ පිහිටීම සීලයේ උඩයි. මම නැමිලා හිටින්නේ ධන නැමීමෙන් පෙන්නන්නේ තමා නැමී සිටින ස්ථානේ. ධන දෙක පොළොවට තියෙනවා. පා දෙක පොළොවේ තියෙනවා. නලල පොළොවේ තියෙනවා. මම නිතර සිහි කල්පනාවෙන් ඉන්නේ මේ සීලයේ තුලයි. සීලයට ගැති වෙලා මම සීලයේ තුලම පිහිටලා ඉන්නේ කියලා අද්දක දික් කරලා හිටන් පොළොවට තියෙනවා. කියලා නම් වදිනවා. කවුරු ළඟද මේ වදින්නේ? කී යුතු උතුමෙක් ළඟ තවත් ඊට හා ඉන්නවනම් ආරිය උතුමෙක් නෙලනම් හරි එවන් තැනක ඉන්නවනම්. ඔය ටික කළා කියනවා මං ඉන්නේ මෙන්න මෙතන මේ තත්යේ ඉන්නේ. කොච්චර හොඳ. උතුම් බෞද්ධයෙක්. මගේ යම් කිසි පංචශීලයක් තියෙනවා ඒ සීල ගුණයෙන් අපට ආශිර්වාදයක් වේවා කියලා. තමාලාගේ තිබෙනා වූ සීල පිහිටපු සීල ගුණයෙන් ඒ ආර්ය උත්තමයා ඇඟිලි පහක් දික් කරලා ඉන ආශිර්වාද කරනවා. ඇඟිලි පහෙන් මොකද කියන්නේ? පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම කියන ස්ථිර සීල පහක් මල් ළඟ තියෙනවා. ඒ පහෙන් මං අවංකයි. ඒ අවංකත්තේ දරා ඉන්න දසක් කුසලයෙන් වෙන්වීමට වැඩි උතුම් ආර්යයන්ගේ සීලය. ආර්යයන්ගේ සීලයක් තියෙන කෙනා අත මෙහෙම කළා කියනවා සුවපත් වේවා. නිවන් සුවයෙන් සුවපත් වේවා කියලා අදහස් කළා කියනවා. ඔබ යන මාර්ගයේ නිවන් සුවයම ලැබේවා. තමගේ ආශිර්වාද දෙනවා. ඕකයි ඉන්නේ කවුරු වැඳුම් ගත්ත කෙනෙකුට නෑ වැඳුම් දුන්න කෙනෙකුට නෑ. මේ ශාසනයේ වැඳුම හැටි. දැන් මේවා පටලවා ගත්තට පස්සේ අපි යන තැන දන්නේ නැහැ. ternary දේ දන්නේ නැහැ අන්තිමට තමයි ඔබ දකින්නේ. මොන අපි වරද්දා ගත්ත දැන් ওই තියෙන්නේ. ඉතින් සතර කර්මස්ථානේ හරියට ගන්න ඕනේ. වැඳුම කියන එක හරියට දැනගෙන කරන්න ඕනේ. ශාසනය තුල මූල ධර්මෝව. සාදු 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 කියනවා දෙක එකතු වල. මොකද්ද මේ කියන්නේ? මෙතන තියෙන සංවර තුනක්. කයෙන් සංවරයි, වචනේ සංවරයි, හිතෙන් සංවරයි. දසකුසලින් සංවරයි කියන්නේ ඒකයි. කායේන සංවරෝ සාදු සාදු, වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු. සාදුකාර තුනයි. සාදු 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 කියලා දෙකක් එකක් කියන්නේ. සාදු සබ්බත සංවරෝ. සියලු ආකාරයෙන්ම සංවරීම මහා සාදු ගුණයයි. ඉස්සරහා යද්දක් තියෙන සාදු 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 කියලා සාදුකාරයක් දෙනවා. ඒවද නැහැ. තවත් අය පැරණි අයගෙන් මේක අහන්න හම්බෙනවා. පරම්පරානුගතව ගෙනාපු වචනේ විතරක්. ඇයි හතරක් දුන්නේ කියලා දන්නේ නැහැ, තුනක් දුන්නේ මොකද දන්නේ නැහැ, සාදු කියලා එකක් දුන්නේ මොකද දන්නේ නැහැ, එකක් දන්නේ නැහැ. නමුත් යථාර්ථය ඔන්න ඕකයි. අපි දකින්න ඕනේ මේ සාදුකාර කියන්නේ, නමස්කාර කියන්නේ මොනවද? ඒවා දකින්න නැතුව මේවා මුලින්ම හිඳිලා ගියාට පස්සේ අපිට බාධක වෙනවා. ආර්ය මාර්ගයට බාධකයි. ඕවා තමයි දැනගත යුතු දේවල්. මූලික දහම්. ආර්ය මාර්ගයට පැමිණලා කටයුතු කරන කෙනෙක් මූලික දහම් දකින්න ඕනේ. දැකලා තේරුම් ගත්තාම ඔය හැම කෑල්ලකම තියෙන්නේ ආර්ය මාර්ගය පූර්ණ කරන උපනිශ්‍රේ. ධර්මාර්ථයෙන් ගියොත් ලෝක සමතරයෙන් ගියොත් මානකාර කැලි වෙන්නත් පුළුවන්. හිස් දේවල් වශයෙන් කියන වචන වෙන්නත් පුළුවන්. තේරුම් ගන්න නැතිව කරන දේවල් වෙන්නත් පුළුවන්. එහෙම වෙන නිවන් අවබෝධ කරන උපනිශ්‍රේ බොහොම අඩුයි. ඉතින් ඔබ අපි එකින් එක දකින්න ඕනේ. උදේට හවසට මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, සුවඳුන් පූජා කරනවා බොහොම හොඳයි. හැබැයි හොඳයි කියන්නේ සුන්දර බුද්ධාගම ක්‍රමයට නෙමෙයි. අර්ථය දැනෙන එකලු. අපේ හෙලාටුවාවල ওই අර්ථ තිබුණාද වැහිලා. ඒව අද නැහැ. ඒව කැපුවේ මොකද? ඔවා තිබුණා නම් මගපල් ලබන්නේ. එහෙම නැත්නම් චාම් ජීවිත ගත කරන්නේ. මේ චාම් ජීවිත ගත කරලා නම් මිනිස්සු දන්නවනේ පැවිද්දාගේ ජීවිතේ ඊට අතර කොච්චර චාම්ින්ද වෙන්නේ. අපේ ජීවිතේ මෙච්චර චාම් නා. ඒවලු චාම් පිරිසක් ඉදිරියේ කොහොමද උසස් සත්‍යයෙන් වැදෙන්නේ? එයාගේ බලාපොරොත්තු කොහොමද ඉෂ්ට කරගන්නේ? එහෙනම් ඒවට බාධක පවුනවා ගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? හෙලාටුවා පුච්චන්න ඕනේ. හෙලාටුවා තිබුණා තෝ කරන්න බෑ. ඒවා කියා දීලා තිනවා හරියට. 2500 අතිසේ මිනිස්සු මල් පූජා කළා. පහන් පූජා කළා, සුවඳු පූජා කළා. නෑ කියන්න බෑ. ඔප්පු වෙලා තියෙනවා. 2500 ට එහා දව චෛත්‍ය අද තියෙනවා. ඔය මල් පූජා කරපු කතා, පහන් පූජා කරපු කතා අද වෙනකම් වංශ කතාවල පටන් ගෙන අද වෙනකම් තියෙනවා. එතන මේ නිර්මල බුදුදහම තුල ඕවා කොයින්ද? ඔවා බොරු වැඩනම්, පුහු වැඩනම්, ඔවා ඔක්කොම ආමිස පූජානම්, බෞද්ධීන්ට ගැලපෙන්නේ නැත්නම්, සමහර අය දත් ඔහොමයි කියනවා. ඒකයි කියන්නේ. ඔවා බොරු වැඩ, ආමිස පූජා, ඔවා බුදු මග නෙමෙයි. එහෙනම් ওই කාලේ නම් හිටපු කවුරුවත් දැකලා නැද්ද බුදු මග? දැන් ඉන්නේ අය දකින්න. අපි දකින්න සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ තුනක් පිළිබඳව. ඒවන් උපසංහරති බුදුරන් වහන්සේ දේශනා කළ දහම් ක්‍රමයන් සංසන්දනය කළ බල දහම් ක්‍රමයන්. මෙසේ සංසන්දනය කළ බලන්න. එදිනදා අපේ ජීවිතයේ මේ සංඛාර ලෝකයේ තුල මමයේ මගේ මගේ ආත්මය කියලා අල්ලාගෙන ඉඳපු දෘෂ්ටි කපා ගන්න එකපාර බෑ. එයා මූලික බෞද්ධයා මුල් අවස්ථාවේදී උපමා සංසන්දනය කරමින් දහම් තුලට ඉන්න ඕනේ. මෙහෙම තමයි අපේ ආදි බෞද්ධ දහම් තුලට කාවැදුනේ ඇතුළුන්නේ. මලක් අරගෙන මලකින් පූජාවක් කරනවා. කොහොමද මලකින් පූජාවක් කරන්නේ? සුවඳ මලින් බුදුන් පුදමු. හැබැයි සුවඳ කූරු අරගෙන බුදුන් පුදනවා, සුවඳ දුමින් බුදුන් පුදමු, සුවඳ මලින් බුදුන් පුදමු. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අටසිල් ගන්න දවසලා කියනවා. මල් ගන්ධ විලවුන් දැරීමේ සැරසීමේ අලුතෙන් පිරවීමේ වැලකීම. ශික්ෂාපදයේ දුන බුදුහාමුදුරන්ට සරසණ්ඩයක්. හැලපිලා දිනවද? කසිපු වොණ්ඩ එපා කිව්වහම කසිපු වොණ්ඩ එපා කියලා දුන උපහාන්තියේ මෙන්න කසිපු කියලා දුන හරිද? ගැලපෙයි. දැන් මේ වගේ වැඩක් නෙමෙයි කරන්නේ. මුලාවටපත් වෙන කාරණා දුරු කරන්න. ශික්ෂාපදය පනෝලා. මෙන්න මේ වැරදි පැත්තේ මුලා ලෝභ දේශ මොහයන් සාර වැටෙන. බඳු වැඩ පිළිලින් අයින් වෙලා හිටන් අද දවසේ වා ජීවත් වෙන්න කියලා දුන්නට පස්සේ. ඒ ශික්ෂාපදය දුන්න ඔබ වහන්සේට මෙන්න ඒ ටික ගැලපෙනවා. එහෙනම් මොකද පූජා කළේ? එදා පූජා කළා. එහෙනම් මොකද්ද කළේ? අන්න ඒක අපි දැකේ නැති එකයි වරද. හෙලාටුවා නැති නිසා අපි ඒවා දකින්නේ. මලකින් දැකිය යුතු දේවල් බොහෝම දින දහම්. මලක්මෙන් පිබිදිලා ඉදීම හදවත පුබුදාගෙන පිබිදුණු හදවතකින් කටයුතු කිරීම මේක ගුණය. මේක කුසුම් පූජාව. කුසුමකින් පූජා කරනවා. ගාථාවක් කියනවා. පන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස ශ්‍රීපාද සරෝරුවි. තෝරලා තියෙන අර්ථය වර්ණේන්ද ගණේන්ද ගුණේන්ද යුක්තනා වූ මේ මල් සමූහයේ බුදුරාණන් වහන්සේගේ ශ්‍රීපාදයට පූජා කරනවා. දැන් මොකද ගාථාවේ අර්ථය කියන්නේ? වර්ණයයි ගන්ධයයි ගුණේට උපමා කරගෙන එසේ සකස් කරගත්තා වූ මේ චිත්ත සන්තති. සන්තතිය කියලා කියන්නේ సంతානිය. කුසුම සන්තති. මොන කුසුමද? කූ කියනව පහද්දේ සූම් කරලා දාපු సంతානිය ටිකන් කුසුම සන්තති. ඒතං එබඳු වන්නා වූ මේ පහද්දේ දුරුකලා වූ චිත්ත సంతානිය පූජාමි වුනි දස වලින් නෙමෙයි පිදුවේ. චිත්ත సంతානිය බුදුරණන් හන්දර පූජා කරනවා කියලා මේ කියන්නේ. ශ්‍රී පාදයේ කියලා උන්වහන්සේ සීල ගුණ. උන්වහන්සේගේ සීල ගුණයට මම මගේ මේ පහත් වූ දහම් ශේකර දැම්මා වූ චිත්ත సంతතිය උන්වහන්සේට පූජා කරනවා. කොහෙද ඉතින් ආමිස පූජාවක් උනේ? ගාථාවේ අර්ථය ඒකයි කියන්නේ වෙන එක. දැන් ඔක විග්‍රහ කරලා ගත්තොත් මොකද කරන්නේ? අපි දැන් දන්නවා යනවා මල් කඩන්න. ඉතින් මල් කඩන්න මල් වුණ එකට ගියා නෝ. මල් ටික කඩලා අරගෙන කඩන්න ඉස්සෙල්ලා බලනවා ගහ දිහේ. දැන් ගහේ තියෙද්දි මල් පූජාවක් තියෙනවා. දැන් උඩ තියෙන ගහේ තියෙන මල් ටික බුදුරජාණන් වහන්සේට එහෙම තියෙද්දි පූජා කරනවා කියලා දැන් තව ගාතාවක් කියනවා. ගහේදී මල් පූජා කරනවා එක ක්‍රමයකට, කඩලා මල් පූජා කරනවා එක ක්‍රමයකට. සත්‍ය දෙකක් දකින්න. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි සිද්ධ වෙන ආකාරයේ ගහේ මල් වලින් දකින්න. නිරෝධ සත්‍යයේ තේරුම් අරගෙන මාර්ග සත්‍ය අනුගමනය කරමින් කලාව මල් වලින් පූජා කරනවා. දැන් මේව දැනගත යුතු විශේෂ කාරණා. චතුරාර්ය සත්‍යය දකින්න මල් පූජා කරන හැටි. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි ගහේ මල් වලින් දකින්නේ කොහොමද? අපි මේව බලන්න ඕනේ. මේ ලෝක මාර මුලාවකින් ලස්සනින් සැරසීලා සුවඳින් සැරසීලා මුදු බොලුක් බයින් ආස්වාදයට යෝග්‍ය වෙලා ඒ වගේම රසයෙන් ආස්වාදින් යුතුවන රොන්සුන් වලින් පැණි වලින් සකස් වෙලා ලෝකෙට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඔක්කොම කැටි කරලා දුන්නා වාගේ මායා මුලාවක් ජාතිය බෝ කරගන්න අවශ්‍ය කාලෙදි ගහෙන් මතු වෙනවා. ජාතිය බෝ කරන්නයි මේ මල් පිපෙන්නේ. මොකද්ද මේ මල් වලින් වෙන්නේ? පරාග පෝෂණයේ සිද්ධ වීමෙන් ගහට කරල් හැදෙනවා, ගෙඩි හැදෙනවා. ගෙඩි කරල් ගහට හැදෙන්නේ මොකද? බීජ හැදිලා පැහිලා ජාතිය බෝ වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරන්න. නටු ගැහිලා කර ගැහිලා තිබිච්ච ගහේ තමාගේ ජාතිය බෝ කරන්න කාලය ආවට පස්සේ ලෝකයා රවට්ටන්න මතුවෙලා එන හරි ලස්සන ඒව තමයි මල් සුවඳකුත් විහිදෙනවා කොහේවත් නැති සුවඳක් දැන් හැදිලා කොච්චර කාලයකට ජාතිය බෝ වීමේ උගුලට අහු වෙනකම් ඔය ලස්සනට වසඟ වෙලා ඔය සුවඳට ඇදිලා ඇවිදිලා ඔය මුදු පහතේ වහලා අර රොන්සුන් ටික ඇදලා යනකොට පරාග පෝෂණයේ සිද්ධ වෙනවා අන්නේ පරාග පෝෂණය වීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය මාර මුලා ටික තමයි වලක වෙහෙල වෙල වෙලා පේන්නේ ඔන්න ওই ටික මතුවෙලා ඇවිදිලා ඊළාට මොකද වෙන්නේ අර බඹරේ සමනලී කෝකේ වැහුවහම පරාග පෝෂණය වීමේ ක්‍රියාවලිය නිසා අවශ්‍ය වැඩි සිද්ධ වුණා ජාතිය බෝ වෙන්නේ නැහෙන ගස් ජාතිය වැල් ජාතිය බෝ වෙන්නේ දවසේදී බීජේ මූලාරම්භය හදලා දුන්නා පරාග පෝෂණයත් එක්කලා දැන් මලින් වැඩක් නෑ කාටවත් ලස්සන පේනන්න මල පිපුණා නෙමෙයි උගුලේ අල්ලා ගන්න මල පිපුණා ඒ ටික වෙලා පෑය එකයි දෙකයි තුනයි යන්නේ පෙළ ටික ඔක්කොම ගිලිහිලා ගියා ලස්සන ඔක්කොම ඉවරයි මල පර වෙලා ගියා දැන් කොහර ලස්සන සුවඳ එකක්වත් නෑ දැන් මොකටද ලස්සන සුවඳ කවුරුත් මේ ලෝකේ ලස්සන කරන්න මල් පිපුණා නෙමෙයි ජාතිය බෝ කරගන්න උගුලක් වශයෙන් මල් පිපුණා මෙන්න දුකයි දුකට හේතුවයි හැදෙන හැටි උපමාව ලෝකයා දුකට වැටෙන්නේ මේ ලස්සන නිසා සුවඳ නිසා මුදු බව නිසා මේ රොන්සුණු නිසා ඕවට ආසාවෙන් බැඳිලා තමයි ලෝක සත්වයා ඇදිලා බැඳිලා ඉන්නේ තණ්හා උපාදාන හටගන්න ඒකෙන් හටගන්න පරාග පෝෂණය නිසා බව හටගෙන භවෙන් ජාති හටගත්තා වගේ ජාති බීජ හටගන්නනවා ජාති ඉදිරියට ගෙනියන්නේ හරිය පරිත්‍යාගෝපන ක්‍රියාවලියක් ඔබේ සිද්ධ වෙනවා මෙන්න මේකේ පිරා දුකයි දුකට හේතුවයි පැවැත්ම දුකයි දුකට හේතුව හදන හැටි ඕකේ දුක නිරෝධය බලන්න මොකද කරන්න ඕනේ මුල කැඩුවහම අග නැහැ අවිද්‍යාවයි තෘෂ්ණාවයි බිඳ දැම දාට මුළු පරිච්ඡසම්පන්න ක්‍රියාවලියම ඉවරයි එහෙනම් ඒ වගේ මේ ලෝකයේ බැඳලා තිබෙන සුන්දර වස්තුව කැඩුවා මල්ටි එක කැඩුවා කැඩුවාට පස්සේ දකින්නවා දැන් මොකද වෙන්නේ මල්ටි එක කැඩුවාම කොහොමද බීජ හටගන්නේ දැන් ගහ වැල විතරයි ගෙඩිත් නැහැ හරලුත් නැහැ බීජ මුලත් ඉවරයි මුල කැඩුවාම අග නැහැ අග නැති නිසා මොකද වෙන්නේ මතු ජාතිය බෝ කරන්න තිබිච්ච හේතුව ඉවර කළා මල් කැඩුවාම අන්න දුක්ඛ නිරෝධය දැක්කා කලබුවාම දැන් ඉතින් මොකද කරන්නේ නිරෝධගාමිනී පිළිවෙත මොකක්ද දැනගත්තා මල් තිබුණොත් විවෘතව හිටියොත් ඒවට ආස්වාදයේ ගොදුරු වුණොත් ඒක තමයි මේ දුවර හේතුව ඒක ඉවත් කළොත් නැති කරන මාර්ගයද නැති කිරීමයි නැති කිරීම මාර්ගය මල්ටි කරලා දැක්කා දැන් මේ දහම කියලා බුදු පියාණන් වහන්සේට කියේ ස්වාමීනි මායාවේ මුලාවක් වන දුකට හේතු වෙන්නා වූ කාරණේ මම දැක්කා මේ ලස්සන මේ සුවඳ මේ මුදු බලක් බව මේ රසය මේ රොන්සුණු මෙන්න මේවා තමයි ජාතිය වෝ කරන්න මේ ලෝකෙට දීලා තියෙන මුලාව ස්වාමීනි මේ මුලාව තවදුරටත් ගෙනියන්නේ නැහැ මම දහම් දැකලා තියෙන්නේ ස්වාමීනි මෙබඳු වන්නා වූ කාමයේ මැඩගෙන ඔබ වහන්සේ නැගී හිටපු නිසායි ඔබ ඒ උත්තමත්වයට පත් වීමෙන් අවිත මේ ධර්මයේ දේශනා කළේ එහෙනම් මේ මල් ඔබ වහන්සේගේ පාමුලට දානවා පෑගින්නේ උස්සන්න වටිනවා මේකේ නේ මාර්යා මැඩගෙන හිටියා වගේ මාර වසඟයට පත් වෙන්නව මේ කාරණා පහ මෙන්න පෑගින්න දැම්ම ස්වාමීනි ඒ වගේ අපිත් අද මොකද කරන්නේ අපිත් මේ මල් උයනක මල් ගස් වාගේ අපි උපමා සංසන්දනය කළා හරියට මල් ගස වාගේ මල් වැල වාගේ මේ බවුලත් ආයේ වැල් වාගේ පිරිමි අය මල් ගස් වාගේ හිතුවා පිපිච්ච මල් තමයි මේ පහ ඇස කන දිවනාසයේ ශාරීරික කියන මේ ඉන්ද්‍රිය පහ තමයි මේ ලෝකෙට පිරීලා තියෙන මල් පහ මේ පහ තමයි කලින් කල තරුණ කාලේ හැඩ වැඩ වෙලා ලෝකෙට පෙන්නලා මේ ටිකෙන් තමයි මේ ලෝකේ අවසන් කරන්නේ මෙන්න මේ මල් පහ සංවර කරනවා නම් කැඩුවා වාගේ තමයි අපි ඉන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහ සංවර කරපුවා කැඩුවා මල් ගහ වාගේ ඉන්ද්‍රිය සංවරයි ඉන්ද්‍රිය සංවර අපිට කාමීව ඇතුල් වෙන්න තැනක් නැහැ කාම බීජ හදවතේ හටගන්න තැනක් නැහැ හරියට කැඩුවා මල් ගහයි මමයි දෙකම සමානයි එහෙනම් මමත් හරියට මේ මල් දැම්ම වාගේ ඔබ වහන්සේගේ පාමුල මගේ ඉන්ද්‍රියන් තිබ්බා සමානව අදිෂ්ඨාන කරනවා ආයෙ උසවන්නේ විෂකාමිකර මම ගන්නෙ නෑ ක්‍රමක්‍රමී මම කාමයන් සම්පූර්ණ පංචකාමියම දුරු කළා තමයි මගේ බලාපොරොත්තු මම අදිෂ්ඨාන කරගෙන තියෙන මෙන්න මේකයි ඔබ වහන්සේට මෙන්න මේ පූජාවේ මම පූජා කරනවා කියලා පූජා කරපුවාම ලැබෙන සීල සාසනේ ඉන්ද්‍රිය සංවරය මෙන්න සීල සාසනේ මතු වෙන්න එදා මල් පූජා කරපු හැටි ඔය අර්ථය අද වැහිලා ගිහිල්ලා බුදුන් සරසන්න මල් ගෙනියනවා සමන් පිච්ච මල් ලක්ෂයයි නෙළුම් මල් ලක්ෂයයි සරසන් මොකද කළේ ලෝභයයි දේශයයි මෝහයයි ඕකට මගක් හදලා දුන්න නිසා කෝ බුදු බුදුදහම මේ ලෝකේ ඇදිලා යන්නේ කොහටද? ඔතෙන්ට ඇදිලා ගිහින්. මල් මාලා දාන බුදුරයන් වහන්සේ කර මෙච්චර කාලෙකට මල් මාලා දාලා නැහැ. තව ටික දවසක් යනකොට නම් දානවා. මෙච්චර කාල පාමුල්ල දැම්ම මල් සම්ප්‍රදාය තවම තියෙනවා මොකද ආවද කියලා දන්නේ නැති වුණා. ඒක කරන්න බෑ බුද්ධ තේජස නිසාම කරට මල් මාලයක් තව දාගන්න බැරිනා එක ඒ උටුවා. අනික හැම කයාගේම කරට මල් මාලා ගොතලා දාලා හිටන් උපහාර පවත් වෙනවා. හැබැයි එහි ගුරුවත් හිත හැදින්නේ බුදු ප්‍රති බුද්ධ ප්‍රතිමාවේ කරට මල් මාලයක් දාන්න. හැබැයි තව ටිකක් ගිහින් මිත්‍යා දෘෂ්ටි තව වැඩි වුණාට පස්සේ මොට වෙලා වැඩි වුණාට පස්සේ ඇයි අනික අයට දාන්න හොඳ නැහ බුදුරජාණන් වහන්සේ ඔය බුදු පිළිමේ කරට මල් මාලයක් දැමම මොකද කියලා ගිහින් දායි. තව මෙච්චරම නම් කරන්න හම්බුනේ නැහැ මොන හේතුවකින් හරි. සම්බුද්ධ තේජස වෙන්නම පුළුවන් කියලා මම නම් හිතන්නේ. කරගන්න පුළුවන් කමක් නැහැ එච්චර මහා අපරාධයක්. මේ ධර්මයේ අන්තිමට කණ පිට ගිය දාට ඔකත් කරයි. මෙන්න මේක තමයි මල් පූජාවේ ලක්ෂණය. අත්වැල් බැඳගෙන එකිනෙකා ඉන්නවා වගේ. මල් මාලාව කරගත්තාම ඒ මාලාවටම සිද්ද වෙන්නේ දී දකින්න. කොච්චර හැඩ වැඩ වෙලා කොච්චර අත්වැල් බැඳගෙන ගියත් ඔක්කොටම සිද්ධ වෙන්නේ පරවෙන්නේ. ඔක්කොටම වෙන්නේ වැහැල්ලා මැරිලා යන. එහෙනම් අපිත් මේ කොච්චර අත්වැල් බැඳගෙන හිටියත් සුන්දර ලෝකයක යන්න ගියත් මල් මාලාව වලට වෙච්ච එක නේද අපි පිරිසටම වෙන්නේ කියලා. ඔන්න ඔය ටික දකින්න ඕනේ මල් වලින්. ගොඩ ගහලා තියෙන මල් වලින් එකතු වෙලා ඉන්නේ පිරිසක්. අත්වැල් බැඳගෙන යන જાතිය පිරිස. මල් මාලාවලුන් දැනගන්න ඕනේ අපිට සිද්ධ වෙන්නේ මෙච්චරයි. ඕක දැකලා නිවන් දකින්න. මෙන්න මලින් නිවන් දකින්න මාර්ගයක්. ඒ වන් උපසංහතිය සංසන්දනය කරලා හිටන් නිවන් දකින්න ඕනේ. ඔය මල් පූජා ප්‍රතිපත්ති පූජාව. හඳුන් කුරා කරගන්නවා සුවඳ දුන් දෙනවා. මාලා ගන්ධ. ගන්ධ එපා කියලා හිටන් ශික්ෂාපනවපු බුදු පියාණන් වහන්සේට. කසිපු එපා කිව්වහම කසිපු ගිහින් පූජා කරනවා වගේ වැඩක් තමයි. අලත් ගිහිල්ලා නම් මොකද කරන්නේ? සුවඳ දුමින් බුදු පුදමු. සුවඳ දුමින් පුදන්න යන්න. මොකද්ද එදා කරන්න කිව්වේ? අපේ හොඳම උපමාවක ඕකේ තියෙන්නේ. හඳුන් කුරා කතර අරගෙන හඳුන් කුරෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. සමාධි සාසනේ දැන් ඉස්සෙල්ලා බැලුවේ සීල සාසනේ. සීල සාසනේ නිවන් දැකීමයි අපි ඉස්සෙල්ලා බැලුවේ. දැන් දකින්නේ සමාධි සාසනේ නිවන් දකින්නේ. මොකද මේ? ශ්‍රද්ධාදීකිය සීල සාසනේ තුලින් නිවන් දකින්නවා. බොහොම ලේසියෙන් නිවන් මඟ හම්බ වෙනවා. වීර්යාදීකියට සමාධි සාසනේ නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාදීකියට ප්‍රඥා සාසනේ නිවන් දකින්න පුළුවන්. ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාධික කියන තුන් කොටසටම තියෙන නිවන් මාගේ පොදු මාර්ගය තමයි මල් පූජාවයි හඳුන් කූරු පූජාවයි පහන් පූජාව. හඳුන් කූරා කරගෙන උපමා සංසන්දනය කරන ඒවන් උපසංහරති. මෙතේ උපමා සංසන්දනය කරන්නේ. හඳුන් කූරත් එකලා අපි නිහල කතාවකට වහිනවා. හඳුන් කූර අපෙන් බණක් අහනවා. අපි උත්තරයක් දෙනවා. මේක තමයි අපි දකරපු වැඩපිළිවෙල. අපි හිතෙන් මේ නිහල බණ කතාවක යන්නේ. හඳුන් කූර ඇදනේ. හඳුන්කුර අපෙන් අහනවා. පින්නත මම ඇද නැතුව ඉන්නවා. ඔබ මම වාගේද? අපි මනසෙන් අහන්නේ නෙමෙයි. මේක එක්තරා සාහිත්‍යමය ගැඹුරු දහම් ක්‍රමයක්. සාහිත්‍ය රස සාහිත්‍ය දහම් ක්‍රමයක්. හඳුන්කුර අපිට කතා කරන්නේ අපි ගහ කතා කරයි. ඔය කියන්නේ රචනා ලියන්නේ. අන්න ඒ වගේ දෙයක් මේක. ඉතින් එයා කතා කරන හැටි දැන් ගුණේ කතා කරයි, ගහක් කතා කරයි. ওই විදිහට අපි ලියන උපමා වගේ මෙහෙම ක්‍රමයක් මේකේ තියෙනවා. දැන් හඳුන් කුර කතා කරයි. හඳුන් කුර බණ අහන හැටි. අපි හඳුන් කුර අහනවා. පින්නත ඔබ මම වාගේද? මම නම් ඇද නැහැ. ඔබ ළඟ ඇද නැති සත්‍යය මොකද්ද? හඳුන් කුර අපෙන් අහන හැටි ඉතින් ප්‍රශ්නයක් අපිම හදලා මේ ගන්න. අපි උත්තරයක් දෙනවා. ධර්මානුකූල උත්තරයක්. මම හිතෙන්, කයෙන්, වචනයෙන් කියන ద్వාරත්‍රයෙන් ඉර්ජු අවංකයි. හිත, කය, වචනය කියන ద్వාරත්‍රයෙන් අවංක වන්නා මම ඔබට සමානව දහම තුල මම ඇද නැතුව ඉන්නවා. එහෙමයි මම ඔබ වගේ ඉන්නේ. පුරායිත් ප්‍රශ්නයක් අහනවා. පින්නත මම ඇද නැතුව විතරක් නෙමෙයි. බලන්න මාවටේ සුවඳින් පිරিলা. සුවඳින් වට වෙලා. ඔබ ළඟ තියෙන සුවඳ මොනවද? ඒකත් මට කියන්න. හඳුකුරාවෙන් ප්‍රශ්නයක් අහනවා. අපි උත්තරයක් දෙනවා ධර්මානුකූලව. සුචරිතව ඉන්න මා ළඟ සුචරිත ක්‍රියා සුචරිත වදන් තියෙන. හැම වෙලෙම මා වට කර තියෙන සුචරිත වැඩ පිළිවිලා. එන මාළඟ සුචාරිත සුවඳ ගුණ සුවඳ තියෙනවා. මම දහම් සුවඳින් ගුණ සුවඳින් යුතුවයි කාලය ගත කරන්නේ. කූරේ මමත් ඔබට සමානයි දහම තුලින්. කූරේට උත්තරයක් දෙනවා. කූරේ කියනවා මගේ උඩ බලන්න. දැල් වෙන හැටි බලන්න. මා වටේටම සුවඳ විහිදෙනවා හැමතැනම. පින්නත ඔබ කොහොමද මා වාගේ වෙන්නේ? දැල්ලුව මුවගින් යුතුව මම නිතර දහම් පද කියනවා. දහම තුල ඉන්නවා. පිවිදුණු මනසකින් මම ඉන්නේ. මගේ මනස හැම වෙලේම පිවිදිලා. ඔබ දැල්ලිලා හිටන් සුවඳ විහිදුනා වාගේ මමත් මගේ මනස පුබුදවාගෙන දහම් හඬ පතුරවනවා. මගේ දහම් සුවඳ උඩත් යනවා, යටත් යනවා, වටෙත් යනවා, හැමතැනම යනවා. කුරේ මමත් ඔබ වගේ ජීවත් වෙන්නේ කොහොමයි? හොඳයි පින්නොත් එහෙනම් බලන්න තව මාදිහ. පාළඟ අළු වෙන දේක් ඔබට පේනවාද? මාළඟ නම් එහෙම අළු වෙවි යනවා මොහොතක් ගන්න. ඔබ ළඟ අළු වෙන්නේ මොනවද? මෙසේ දහම් සුවඳින් ගුණ සුවඳින් ලෝකේ යථාබෝධයේ ලැබෙමින් කටයුතු කරන මගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි මොහොතක් ගානේ අළු වෙලා යනවා. මේක තමයි මගේ ඔබේ වගේ අළු වෙන්නේ දේ. මම ඔබට සමානයි. මේ උපමාව. හොඳයි පින්නොත මා දිහා බලන්න මම කෙටි වෙන හැටි. කූර අපෙන් අහනවා. ඔබේ මොනවද කෙටි වෙන්නේ? අනාදිමත් සංසාරයේ සීමා කරන්න බැරුව තිබිච්ච සංසාර ගමන. මේ සත්‍ය ධර්මයේ අවබෝධයෙන් කටයුතු කරන මගේ තියෙනවා කෙටි වෙන බව මම දන්නවා. වැඩි කලනම් මගේ මේ බව ගමනක් නේ. සසර ගමන බලා සිටියේදී කෙටි වෙන බව මට වැටහෙනවා. හරියට ඔබ කෙටි වෙනවා වගේ මාත් කෙටි වෙන්නේ හිමයි. පින්නත අන්තිම මොහොතේදී මෙතන මම ඉවරයි. මේ ගිනි දැල්ලත් ඉවරයි. මම මේ කියලා ගන්න වෙන මොකුත් දෙන්නේ ඔක්කොම අළු වෙලා ඉවර වෙනවා. ඔබ කොහොමද හිමෙන්නේ? පින්නත මමත් හරියට අරිහත් ඵලයේ ලැබූ ධර්මයේ සියලු ගිනි නිවනවා. එදාට මගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දැවිලා අළු වෙලා ඉවරයි. එදාට මමයේ මගේ කියන දෘෂ්ටිය සම්පූර්ණයෙන් ඉවරයි. මමත් නෑ මගේ. මෙහෙමයි කූරත් එක්කලා මම සම්බන්ධ වෙන්නේ. මෙන්න කූරට උපමා කළා ඒ වන් උපසංහරති. සංසන්දනය කළා. මෙන්න සමාධි සාසනය. සමාධි වැඩෙන්නේ මොකක්ද? දැන් කූර ගිහින් තියලා කියන්නේ මොකද්ද? සුවඳින් පුදනවා කියලා නෙමෙයි. ස්වාමීනි, සමවත් දහම් මග මේ කූරෙන් උපමා මම උපමාතුලි මම දැක්කා. මමත් අද මේ කූර යම්සේ උපමා කරගෙන මගේ මේ ජීවන රටාව සමවත් ගුණයෙන් සරසනවා. මම ජීවත් වෙනා මෙන්න මේ විදිහට. මෙසේ මම ඔබ වහන්සේ දුන් පිළිවෙත තුළ ගමන් කරනවා. මෙන්න මෙහෙම මම ප්‍රතිපත්තියෙන් ඔබ වහන්සේට පූජා කරනවා කියတဲ့න් හඳුන් කූර උපමා කරන ප්‍රතිපත්ති පූජාවක් එදා තිබුණා. මෙන්න මේක නිවන් මඟ. කියන්න කියන්න නිවන් මඟ වැඩෙනවා. මනස පිබිදිලා ධර්මය අවබෝධ වෙනවා. සමාධි ගුණය වැඩෙනවා කම්පාණය. අරගන්නවා පහන. බුදුගේ කරුවලේ තියන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කරුවලේ අපච්චි හොඳ නැහැ කියලා පිළිමේ කරුවලේ තියන්න දැක පත්තු කළා. මට නිවන් සැප ලැබේවා මේ ආලෝකේ පූජා කළාට කියලා එනවා. කෝ හේතුඵලයක්. බුදුදහම කියන්නේ හේතුඵල දහමක් විද්‍යාව. මේ විද්‍යාවේ අවිද්‍යාව නේ. අවිද්‍යාව විද්‍යාව නෙමෙයි. ඕකෙන් ඔබ නිවන් දකින්නේ කොහොමද හෙව්ව කියන්න පුළුවන් වෙන්න ඕනේ. නිවන් දකින්න හැටි. පහන් දැල්වලා එන එක නිවන් මගක් වෙන්නේ කොහොමද හෙව්ව? මොනවාන් උත්තර දෙන්න. එන ප්‍රඥා සාසනයේ ප්‍රඥාධික පුද්ගලයා. ඊටා තීක්ෂණව ක්ෂණ බංගූරත්වේ පව දකින්න. හේතුඵල න්‍යාය දකින්න. කොහොමද දකින්න? ඒ පහන අරගෙන පහන දැල්වෙන හැටි බලන්න. මෙතන හේතුව කුමක්ද ඵලය කුමක්ද? පහන් දැල්ල ඵලයයි. පහන් දැල්ලට හේතුව මොනවද? මේ පහනේ තියෙන තෙල් ටික. මේ තිරේ පෙඟි පෙඟි කෙලවරට ඇදිලා. වටින් එන්නව සුලඟ ඒකට මුසු වෙලා. සත් වෙන තෙල සමග මුසු වෙච්ච මේ බින්දු. මෙතනින් ගිලිහිලා නම් සත් වෙලා උඩට යනකොට මේවා ගිනි ගන්නවා. ඇහැට නොපෙනෙන ඉතාම සියුම් තෙල් බින්දු කෝටි ගාණක් මේ පහනේ දැල්ලෙන් සත් වේවි පිට වෙනවා. පිට වෙන එක එක බිඳුවට ගිනි බින්දුවක් වට කරලා හිටන් ඒක සමග උඩට යනවා. තෙල් බින්දුවයි හුලඟයි එකතු වෙච්ච එක හේතුව. ඒකේ ඵලයේ තමයි ගිනි බින්දුව. ගිනි බින්දුව පවතින තෙල් බින්දුව තියෙනක. තෙල් බින්දුව ගෙවුණාද ගිනි බින්දුවත් ගෙවෙනවා. තෙල් බින්දුව විනාශද ගිනි බින්දුවත් ඉවරයි. හේතුව ඇති තැන ඵලය නැගෙනවා. හේතුව අනුව ඵලය ක්‍රියාත්මක වෙනවා. හේතු කෙලවරදී ඵලය ඉවරයි. මොහතකට වඩා මේක පවතින්නේ නැහැ. හේතුඵල ධර්මී ක්‍රියාවලිය උච්චාරණය. නමුත් වැල නොකැඩි එන්නා වූ හේතු වැල නිසා ගිනි බිඳු කෝටි ගානක වැලක් හැදිලා හිටන් උඩට ගිහිනි මිනිමි යනවා මොහොතක් ගන්න. හැබැයි මේ එක එක ගිනි බිඳුව එක එක ළඟ පිහිල්ලා තියෙන නිසා ඇහිම් බැලුවාම අතර පේන්නේ නැතුව රැවටෙනවා. මේ ඔක්කොම ගොඩ එකක් හැටියට ගන්නවා. එක දැල්ලක් කියලා හිටන් අපි රැවටෙනවා. අපේ ජීවිතයත් පහන් දැල්ලක් වගේ. උපමා සංසන්දනය කරන ඒවා උපසංහරති. සංසන්දනය කරලා බලනවා. කොහොමද අපි පාන් ලොකුමා වෙනවා? මේ තෙල තමයි අපේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය නැමැති තෙලෙන් පෙඟෙන වැටිය තමයි මේ මස්ලේ කය. මේකට ගන්න ශක්තිය තමයි සුලඟ හැටියට ගන්න ආහාරයෙන් ගන්න ශක්තිය. ආහාරයෙන් ගන්න ශක්තියයි කර්ම ශක්තියෙන් හටගන්නා වූ තෙත්වීම හෙවත් ජීවිත ශක්තියයි එකතු වෙලා. ජීවිතයේ කියන බිඳුවක් හටගන්නා මොහොතක් ගන්න. හටගන්න ජීවිත බිඳු කෝටි ගණනක් හටගෙන හිටන් ඒ ශක්තිය ඒ ජීවිත පැවැත්මට ගෙවිලා යනවා. හටගෙන බිඳෙනවා හටගෙන බිඳෙනවා. වැලනු කැඩි කර්ම ශක්තිය ඇදිලා එනවා. වැල නොකඩී ආහාරයකට බැඳෙනවා. ආහාරයේ දිනතාක්කල් කර්ම ශක්තිය ඇතිතාක්කල් ඒ සංකල්පනේ හේතුවෙන් ජීවිත බිඳු කෝටි ගාණක් හටගෙන විදිනවා. ඒ හේතු මාත්‍රත් එක්ක හේතු මාත්‍රයත් එක්ක ජීවිත ඵල මාත්‍ර ගෙවුනට හේතු කෙලවරක් නැතුව වැල නොකඩී එන නිසා ජීවිත මාත්‍රයත් එකින් එක විදුනට ජීවිතේ ඉවරෙන්නේ නැතුව පේනවා. එක එක ළඟ හැදෙන නිසා එක බිඳුවක් හැදිලා ඊළඟ බිඳුව එන අතර පේන්නේ නැති තරමට මුලාවෙන් වැහිලා තියෙන නිසා මේක පේන්නේ නැහැ. නිසා එක ජීවිතයක් බොහෝ කල් ඉඳන් පවතිනවා කියලා ලෝකයා හැවටිනවා. හරියට පහන් දැල් එකක් කියලා ගත්තා වගේ. නමුත් මෙතන තිබුණේ ජීවිත බිඳු කෝටි ගණනක හටගෙන බිඳෙන ජීවිත බිඳු වැලක් මිසක් රටාවක් මිසක් එක ජීවිතයක් කියලා කිසිම සත්‍යයකට ඇහිපිය ගන්න මොහොතක් පවතින ජීවිතයක් නෙවෙයි. දෙවියෙක් කිව්වත්, බ්‍රාහ්මණයෙක් කිව්වත්, මිනිසෙක් කිව්වත්, කවුරු කිව්වත් ජීවිතය කියන්නේ ඇහිපිය ගන්න පෙර කෙලවර වෙන හේතුඵල බිඳුවක් විතරයි. ඔයින් එහා ජීවිත ලෝක සත්‍යෙට නෙවෙයි. එබඳු බිඳු කෝටි ගණනක වැලකට එකක් කියලා හැවටිච්ච මුලාව නිසා මමයේ මගේ බොහෝ කාල සිට මම ජීවත් වෙනවා කියන මුලාවට ලෝක සත්‍යය හැවටලා හිටන් මමෙක් හදාගෙන මම හදාගෙන මගේ හදාගෙන ලෝක පැවැත්ම ගෙනියන මෙන්න මේක තමයි ලෝකයාගේ අවිද්‍යාව. යම් දාසක මේ ක්ෂණය හැර තව සත්‍යයේ පුද්ගලියෙක් නැහැ කියලා මේ ක්ෂණ මාලාව නිසා මෙහෙම පේනවා කියලා දැකදාට අනේ ලෝකේ හටගත ජීවිත විඳිලා යනවනම් මොකද්ද අපේ ජීවිතය කියන්නේ? කොහෙද ජීවිත පවතින්නේ? නොපවතින මාත්‍රයකට මගේ මම කියලා හැවටෙනවා මිසක් වෙන මොකද්ද කියලා දහම දකින්නව තියෙන්නේ. ඒ වගේ නේද මේ ලෝකේ සියලු සත්‍යයම සියලු ද්‍රව්‍ය වස්තු පවතින හේතුඵල න්‍යාය උඩ නේද කියලා දැක්කහම ඒකාකාරව එක මොහොතක් පවතින කිසිම දෙයක් ලෝකේ නැහැ කිව්වහම කාලයක් එක සමකල ඉඳන් කියන්න පුළුවන් එකම ධර්මයක්වත් නැහැ කියලා දකින්න. සියලුම සත්ව පුද්දල ද්‍රව්‍ය වස්තු මොහොතක් පාසා යන ක්ෂණ බංගුරුත්වයක හේතුඵල න්‍යායක් මිසක් සතේකේ පුද්දලයක ද්‍රව්‍යයක වස්තුවක් කියලා එක මොහොතක කියන්න මම කියන තරම් මාත්‍රයක් කියන්න ඔහු කියන තරම් මාත්‍රයක් කියන්න ඒ කියන තරම් මාත්‍රයක් කියන වෙලාවක් නෑ. ඒ වගේ විල යනවා. එබඳු ගෙවිල යන හේතුඵල හටාවකට සම්මත සබාගෙන අපි මේ මමයි මගේ කියලා ලෝකයක් හදන්නේ බැඳිලා හිටන් නැති ලෝකයක සුන්දරත්වයක් මායා ලෝකයක සුන්දරත්වයක් විඳගෙන මේ ලෝකේ ඇවිල්ලා ඉන්නවා. මේ මුලාව නේ කියද්දී දැක්කහම අන්න ප්‍රඥා සාසනේ නැගුණා. ප්‍රඥා ආලෝකයේ හදවතේ නැගිලා දහම අවබෝධය ලැබුණා. හටගත සියල්ල මොහොතින් බිඳිලා යනවා. මමේ මගේ කියලා අල්ලන්න දෙයක් නෑ. මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියලා දැක්කහම ඒක තමයි උපරිම ප්‍රඥාව නිවන් මාර්ගය. මෙන්න මේ නිවන් මාර්ගයේ උපමාව තමයි පහන. ওই පහන තියෙන ඉතින් අපි කියන්නේ ජීවිතයේ ස්වභාවය මේ පහනින් අපි දැක්කා. ස්වාමීනි ජීවිතයේ ආලෝක වෙන්නේ ප්‍රඥාවෙන්. ඔබ වහන්සේ දුන් ධර්මයේ පහන උපමා කරනවාම දැකලා මම ප්‍රඥා ආලෝකයෙන් ආලෝක වුණා. මට නිවන් තියෙනවා. ඒක මම දන්නවා. ඒකයි මගේ නිවන් මාර්ගය. කිසිම අලුපාඩුවක් නැ නිවන් මාර්ගයේ තියෙන ප්‍රඥා ආලෝකයේ තියෙන. මෙන්න මේක තමයි ප්‍රඥා ආලෝකයේ උපමාව. මෙන්න මෙබඳු තියෙන වටිනා උපමා තුනක් තමයි. මල් පූජා කිරීමයි, සුවඳුන් පූජා කිරීමයි, පහන් පූජා කිරීමයි කියන්නේ. ඉතින් ඕක සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ තුන දෙන උපමාව අද මොකද්ද කියන්නේ? සුන්දර බුද්ධාගම. ආමිෂ පූජා. ඉතින් ආමිෂ පූජා කරගත්ත එක බොරුවක් නෙමෙයි. ඒකේ 1000 පත්තු කරනකොට ඒකේ 10000 පත්තු කරන්නේ යනවා. මම තමයි වැඩියෙන් පින් කරන්නේ. 1000 පත්තු කරපු එකත් මොටේය. 10000 පත්තු කරගත් ඊටතරම් මොටේය. දැන් දෙන්නටම කොයිද තියෙන්නේ? මලින් කළ යුතු පූජා පැත්තක තියලා මල් ලක්ෂයක් ගෙනිලා පූජා කරලා එනවා. කොහොමද මං සින්න ඔබ සෙනග? දැක්කද මගේ ලොකුකම? පඬිතකම උත් කියයි තන. අර මුලාවර දාලා එනවා. හඳුන්කුරු ටිකක් මැදිනා. හඳුන්කුරු පොලි මේ හැදලා පත්තු කරනවා. එක ගොඩේ 500ක් විතර ගහලා පත්තු කළා. හෝස් කරලා ගින්න ගුලක කාප ගාම පත්තු වෙලා ඔක්කොම වටේ තියෙන මේවත් එකලා පිච්චිලා යනවා. තිරත් එකලා පිච්චිලා යනවා. තිරේ අස්තේම තියෙන බුදුහාඳුරු සුනදා ළඟටම යවනවා. බලන තිරේ ඉතන. උලක කාපු ගාම හඳුකුරු පොඩි එකට ගිනි ගත්තාම තිරෙත් ඉවරයි ඔක්කොම පිච්චිලා ඉවරයි. වැඩි ශ්‍රද්ධා. දැන් මේ මොනවද ලෝකයා කරන්නේ? මේ දහම් දැකලා කොච්චර වටිනවද? දැන් මේ දහම් තු ලොකෝ. එදා බුදුදහම තිබුණේ ඕකටයි. එදා සීල සමාධි ප්‍රඥා වැඩි උහමයි. ඒවා තමයි අපි හෙළ අටුවාවල තිබුණේ. ඒවා තමයි අද වෙනසුයි. වෙනසුවට පස්සේ කොහොම මතුවෙන්නේද? දහමක් අර්ථයේ යටපත් වුණොත් ලෝකයේ නැවත මතුවෙනවා කියන එක අති දුර්ලභ සිද්ධියක්. සද්දම්මෝ පරම දුර්ලභෝ කිව්වෙත් ඕකයි. ඉතින් කොහොමද ඔබ මතු කරගන්නේ? ඉතින් ওই ටිකයි බයිද මදිද නිවන් දකින්නේ. ওই තුන් ආකාරයෙන් නිවන් තියෙනවා. මලිනුත් නිවන් දැක්ක හැකි, හඳුකුරිනුත් නිවන් දැක්ක හැකි, පහනිනුත් නිවන් දැක්ක හැකි. ওই තුනම නිවන් මාර්ග තුනක්. සංසන්දනය කරලා ගන්න ඕනේ. ওই ටික ගත්තනම් අද වෙනකොට කී දිනේ බෞද්ධයෝ නිවන් දැකලාද? සත්‍ය අවබෝධ කරලාද? මොකද කරන්නේ? කාලයක් තුස්සේ දෘෂ්ටානුගතයේ වැටුණාට පස්සේ ඒ කියන එකට කවියෙන් කිව්වා තේරෙන්නේ නැහැ, මෙහෙම කිව්වා තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න හරි අමාරුයි. අර පුදි අර පදේම ගහලා ඉනවා. මේ මොනවා කරා? මේ වගේ ලෝකයේ මුලාවටපත් වෙලා, සත්‍යයේ පිනිපිනී තියෙද්දි ලෝකයේ මුලාවටපත් වෙලා. සත්‍යයේ සත්‍යාකාරයෙන් දැකලා නිවන අවබෝධ කරගන්න ඕනේ. මේ මූල පිළිවෙත් අත්‍යවශ්‍යයි. ඔවා හරි වැදගත්. ඒ තුලින් දහමට එන්න ඕනේ. ඒව අතුරු කරලා අර්ථවත් දැනගෙන අතුරු කරලා මේ මග වන්නකොට බලා ඉඳද්දි නිවන මග වැඩෙනවා. ධ්‍යාන මාර්ගඵල ලැබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. තාම මොනවා හරි තියෙනවා වගේ දැනගන්න කරුණු තියෙනවා නම් අහගන්න.